භූමියකන් භූම තියෙනවා කියන එක මේ රූප භූමිය අපි සඳහන් කරලා චක්කායතනේ තියෙන වර්ණ රූපෙත් තියෙන ඒ නිසා මේ
හරි
එතකොට මේ රූපයට රූප අහන්න පුළුවන් සද්ද අහන්න පුළුවන් චක්කු ප්‍රසාදයේ ගැටිලා රූපයක් උපදිනවා ඒ ගැටිලේ විද්‍යාමාන දුරු එතකොට යම් සෝත ප්‍රසාදයේ උපදිනවා නම් යම් තැනක ඒ උපදින්න ශබ්ද රූපයක් සෝත ප්‍රසාදයේ ගැටිලා එතකොට ඒවා අරාපිකේකෝ එක්කෝ ලක්ෂණ පටවියාපෝ තේජෝ ආයේ රූප වශයෙන් එහෙම
නැත්නම් සසර ආකාරයෙන් මොකක් හරි වෙන්න පුළුවන් නේද?
ඒකෙන් ගන්න වෙන්නේ සසම්බාර පටිආපෝතේජෝ ආය ලක්ෂණ පටිආපෝතේජෝ. ඔය දෙක විතරයි
තමයි. ඒ විතරයි කියන්නේ මේ පොතේ තියෙන හින්දාද වංශය
අවබෝධයි. ඔව් පොතේ පොතත් එක්ක පොතයි ඊළඟ අපිට මේ ධර්මයේ තියෙන මේවත් එක්ක මොකද අර තියෙන සම්මුති පටිආපෝතේජෝ ආය කියන එකෙන් සත්‍යයක් උපදින්න බෑ සෝතප්පසාරය. විද්‍යාමාන වූ සත්‍ය රූපයක් සෝත ප්‍රසාදයේ ගැටුමක් තමයි අපිට ශබ්ද ආයතනයේ කියන ක්‍රියාත්මක
වෙන්නේ. ආයතන ශබ්දයක් උපදින්න බෑ.
විද්‍යාමාන වූ ශබ්දයක් නොතිබි. අපි
විද්‍යාමාන වූ ශබ්දයක්
කියන්නේ දැන් අපි කියමු සතර මා ධාතුව නිසා ඒ ප්‍රත්‍යයෙන් උපදින ශබ්දයක් තියෙනවනේ මෙහෙම.
එලි.
අන්න ඒ ශබ්දයක් සෝත ප්‍රසාදයේ ගැටීම නිසා තමයි මෙහෙ සෝත විඥානයක් උපදින්නේ.
ආයතන හදන්නේ බාහිර ඉපදුන සද්දයක් සෝත ප්‍රසාදේ වැදුන නිසා
ඔව් සෝත විඥානේ
සෝත විඥානේ
උපදින්නේ අපි කියමු බණහන සිද්ධියක් කියලා
ආ
බණහන සිද්ධිය දැන් අරූපා රූපාච බ්‍රහ්මේ කියලා බණහන මේ සිද්ධියේදී ඒ බ්‍රහ්මයාගේ සෝත ප්‍රසාදේට ගැටෙන සද්ද රූප ඒවා අපිට කියන්නේ වෙන්නේ අපි අර කියන විද්‍යාමාන නු එහෙම නැත්නම් ආරම්භක සම්මුති ශබ්ද රූපද නැහැ ඒක අපිට කියන්නේ ප්‍රත්‍ය උපදී විද්‍යාමාන වූ හැබැයි
තියෙනවා අභාංශ කියන්නේ මේ බාහිර ඉපදුන ශබ්දයේ
ගැන කියන්නේ බාහිර ශබ්දයක් ආධ්‍යාත්මික සෝත ප්‍රසාදයේ ගැටීම නිසා සෝත විඥානය උපදින
සෝත විඥානය උපදින බ්‍රහ්මයාට
ඔව් බ්‍රහ්මයාට උපදින ඊට පස්සේ මේක දැන් අපි බාර ගන්න විදිය අපි හදා ගන්න විදිය නෙවෙයි මම මේ කියන්නේ
ඔව්
ඒක නෙවෙයි මම කියන්නේ ඇත්තටම සෝත විඥානය උපදින ආකාරය
ඔව් සෝත විඥානේ
උපදින විදිය
ඔව් ඇයිද අපි අහලා තියෙන්නේ කණයි ශබ්දයයි නිසා
සෝත
විඥානේ උපදිනවා කියන එකනේ
ඔව් ඒකනේ
පෙළේ තියෙන්නේ නේද ඒක මත ඉඳන් ඒ
ඔව් ඒක
මත එතකොට මම ඇහුවේ ශබ්දේ කියනකොට දැන් උදාහරණයක් කිව්වේ අර අද තේරුණ විදිහට අර බාහිර ශබ්දයක් මොකක් හරි හින්දා හටගන්න ඕන ඒක මේ සෝත ප්‍රසාදේ වැඩිම නිසා තමයි සෝත විඥානය
උපදින්නේ දන්නේ නැති වුණා දැන් චක්කු සෝත විඥානයේ හිත උපදිනකොට ඒක දැන් අපි දන්නේ ඒක විපාකසිත අපි මේ
සෝත විඥානයේ උපදිනකොට
උපදින අවස්ථාව අපිට ප්‍රකට අපේ
දැනුම එතන දැන් අර සද්දට අදාළ යම් දැන් රූපෙට නම් කිව්වේ වර්ණ ගතිය කියලා වර්ණ ගතිය දැනගැනීමේ මට්ටමක් තියනවානේ චක්කු විඥානේ රූපයක් හැදුවේ නැතුව
ඔව් ඔව්
අන්න ඒ වගේ සෝතයේත් අර ශබ්ද ගතිය මොකක්ද කියලා ඕනවට නමක් දෙන්න සංඥාවකින් ඔව් ශබ්ද සංඥාවක් මට්ටමක් දැනගැනීමේ ගතියක් සෝත විඥාණයට තියෙනවනේ
තියෙනවා
තාම ඒකට තේරුම් දීලා නැහැ
මොකද දීලා නැහැ ඒ නිසා
ඒ සංඥා මට්ටම දැනගන්න ගතිය තියෙනවා
ඒ කියන්නේ ශබ්දය ඇහෙනවා කියන්නේ සෝත විඥාණය ඉපදිනවා එතකොට ඒක
මොන ශබ්දයක්ද මොන එකක්ද කියන එක නෑ හැබැයි ඇහෙනවා කියන මට්ටම
තියෙනවා
ඒ කියන්නේ ශබ්දයක් වෙන් කර ගැනීමේ හැකියාව
තියෙනවා සත්‍යයක් කියන එක තියෙනවා. හැබැයි එතන ආධ්‍යාත්මික භාවයක කියනවත් නැහැ.
නැහැ.
ඒක තමයි. මේ සෝත විඥානේ උපදින්නේ විද්‍යාමාන වූ රූප එක්ක.
විද්‍යාමාන වූ රූපේ
විද්‍යාමාන රූපේ ප්‍රත්‍යයෙන් උපදින රූප. දැන් වර්ණ රූපේ කියන එක වර්ණ රූපේ කියන එක පවතින්නේ යම් ප්‍රත්‍යයන් නිසා අපි කියමු කම්ම චිත්ත හේතු ආහාර කියන මේ ප්‍රත්‍යයෙන් උපදින මහා සෝතත් සුද්ධාස්තික රූප කලාපත් එක්ක තමයි වර්ණ රූපේ
උපදින්නේ. ඒක අපි අහලා තියනවා වෙන.
අහලා තියනවා කියන්නේ අපි
විඥාණයට දැනෙන එකක් නෙවෙයි.
විඥාණයට දැනෙන එකක් නෙවෙයි.
ඔය වෙන පැත්තකින් නේද
කියන්නේ.
ඔව්. ඒක. අහලා තියනවා එහෙම.
එහෙම. එහෙම අහලා තියනවා වගේම එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි දෙල ගහමත් එක්ක නියන්නේ.
ඒක තමයි ඒ තමයි විමසන්න ඕනනේ.
ඔව් විමසන්න.
අහලා තිබුණාම එහෙම තමයි කියන්නේ නෙමෙයි නේද?
ඔව් විමසන්න ඕනේ. ඊට පස්සේ සබ්දය කියන එකත් එතනින් මං ගන්නවා. සබ්දය කියන එක හැම වෙලාවෙම තනිව උපදින්නේ
නැහැ. ඒකට ප්‍රත්‍ය තියෙනවා.
ප්‍රත්‍ය තියෙනවා. හා මේ මහ බුද්දත් එකමයි උපදින්නේ.
ඒක තමයි මං අහුවේ ඔපහන්සේ. අර දැන් අපතන කතා කරන්නේ බාහිර සබ්දය ගැන. සබ්දේ කියන එක තනියම උපදින්න බෑ ඒකට ප්‍රත්‍ය තියෙනවා දැන් මේ සෝත විඥාණයට අරමුණු වෙන කතාව නෙවෙයි දැන් ඒ කියන්නේ මේ සෝත ප්‍රසාදයේ ගැටෙන්න
ශබ්ද දෙයක්
තියෙනවා ඒකට ප්‍රත්‍ය තියෙනවා ඔය විදිහට තියෙනවා කියන කතාව නේ කියන්නේ ඒක තේරුම් ගන්නවා නේද ඒකද මේ කියන්නේ
ඒ ප්‍රත්‍ය නිසා ඒ ප්‍රත්‍යෙන් ශබ්දේ උපදිනවා ඊට පස්සේ ඒ ශබ්දයක් මේ සබ්දේ සෝත ප්‍රසාදයේ තියෙනදී සෝත ප්‍රසාදයට
ස්පර්ශ වෙනවා
ඒ නිසා සෝත විඥානේ
ඒ නිසා
උපදිනවා එතකොට දැන් මේ ඒ නිසා මම කියන්නේ ඒ සෝත විඥානේ උපදින අර විදියට
බාහිර සතර මහා ධාතුවක් අවශ්‍යයි
එකක් අනිත් එක තමයි මේ සෝත ප්‍රසාදේ සෝත ප්‍රසාදයේ කියන්නේ හැම භූමියක පෙන්නන්නේ සෝත ප්‍රසාදයේ කියන්නේ කොහොමද පවතින්නේ උපදින්නේ
සතර මහා ධාතු
සතර මහා ධාතු
ප්‍රසාද ටික එහෙමමනේ විස්තර කරන්නේ
එතකොට එහෙනම් අපිට එතන ගන්න වෙන්නේ විද්‍යාමාන වූ රූප නිසා ආරම්භන මට්ටමින් හෝ සම්මුති මට්ටමින් නෙවෙයි
දැන් වචන පොඩ්ඩක් දැන් විද්‍යාමාන කියලා වහන්සේ අදහස් කරන්නේ මේ
ප්‍රත්‍යයෙන් උපදින.
ප්‍රත්‍යයෙන්. නැතුනේ පෙනුන කතාවක් නෙවෙයි.
ප්‍රත්‍යයෙන් උපදින ඉතුරු නැතුවම නිරුද්ධය.
ඒ බරුව. ඒක මම විද්‍යාමාන නෙමෙයි මම. ඒක මට තේරුම් ගන්න පහසු වෙන්න ඕනේ. අපිට විද්‍යාමාන වුණොත් අර දැක්කා වගේ කතාවක් එනවා. එහෙම නෙවෙයි. මේක අර අර දෙලින් දැනගත්තු කතාවක්. ඔව්.
සත්‍ය වශයෙන් තියෙන.
ඒක වහන්සේට ඕනක් දාගන්න. මම දාගන්නේ දෙලින් දැනගත්තු.
ආ ආ.
සත්‍ය වශයෙන් තියනවද නැද්ද කියන කතාව ඒ ශ්‍රද්ධාවෙන් ගන්න එකක්.
ඔව්
ඔව්. බුදුරජාණන් වහන්සේ කෙන ශ්‍රද්ධාවෙන් ඒක කියලා තියෙන හින්දා සත්‍ය වශයෙන් තියෙනවා.
තියෙනවා.
එහෙම කියපු කතාවක්.
ඔව්
ඔව්. ඒ කතාවට මම එච්චර කැමති නෑ කියන්න කිවි. ඒක දැන් අපිට කියලාව තියනවා නේ දැන් අර බුදුන් කියපු හින්දාවත් මේක සත්‍ය වශයෙන් ගන්න එපාතව හොයන්න කියලා ආලාම සුදුකරත් ඒ හින්දා මම මේ වචනේ එතෙන්ට දාන්න කැමති නැහැ දැන් අපි කියමු පෙළේ තියෙන හින්දා මේ ප්‍රත්‍ය මෙහෙමයි කියලා
ඔව්
ඒ හින්දා එහෙමයි
එහෙමයි
ඔව් දැන් අපි නැතුව දැන් විඥාණයට අහු වුණා හින්දා නෙවෙයි මොකද සෝත විඥාණයට හරි චක්කු විඥාණයට හරි අහු වෙලා තියෙන්නේ අර ප්‍රත්‍ය ටික නෙවෙයි ශබ්ද සටහන හරි වර්ණ සටහන හරි ඒ මට්ටමනේ
අහුවෙන්නේ
සෝත විඥාණයට අහුවෙන්නේ
ඔව්
දැන් ඉතුරු ටික ඒ කියන්නේ විඥාණයෙන් දැනගත්ත කතාවක් නෙවෙයි ඔය කියන්නේ අපි දෙලෙන් දැනගත්තු කතාවක්
ඔව් ඒ වගේම දැන් මේ සෝත විඥාණය කියන එක මේ උපදී උපදීනේ දෙලෙම කියන්නේ ශබ්ද රූපයක් අරමුණ වෙනවා ඒකවත් අපි සෝත විඥාණය කියන එක විස්තර කරනවා සෝත විඥාණය කියන්නේ මේකයි තේරුණාද සෝත විඥාන කියන්නේ මෙන්න මෙහෙම රූප ධර්ම වල සෝත විඥානේ නෙවෙයි සෝත ප්‍රසාදේ. අපි චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ කියන්නේ අපි සෝත ප්‍රසාදේ පිළිසිඳ දකින්න යන.
ප්‍රසාද විස්තර කරනකොට කියනවා අප සතර මහා ධාතු
හා දසක කලාව.
දසක කලාව.
දසක කලාව. ඒ කියන්නේ අපි ආයතනයේ පිළිසිඳ දකින්න කිව්ව අපිට හම්බෙන්නේ දසක කලාවේ විතර රූපෙන්නේ. මිසක් මම හෝ මගේ වෙච්ච ඇහක් නෙවෙයි. එච්චරයි අපිට ඇහැ පිළිබඳ අවශ්‍ය. මේ ඇහැ මම හෝ මගේ නෙවෙයි, මේ මේ පත්‍යෙන් උපදින්න රසක කලාප ටිකක්.
රූප කොට.
රූප කොට. ඒකද තියෙනවා. ඒකද පත්‍යෙන් ඇතිවෙනවා නිරුද්ධ වෙනවා. පත්‍ය නිසා හටගන්නවා ඒකෙම තෝම නිරුද්ධ.
එනිසාම පටිච්ච සමුප්පාද ලක්ෂණේ දාගන්න වෙනවා.
දාගන්න.
මාස්මින් සතිය ගන්න හොරයි ඒ හතරනේ
අන්නාගේ දාන අපිට එහෙම සෝත ප්‍රසාදයක් තමයි චක්කු ප්‍රසාදයක් තමයි සත්‍යය කියන තැන හම්බෙලා තියෙන්නේ.
හරි සත්‍යය කියන තැන
හම්බෙලා තියෙන්නේ එහෙම දෙයක්. එතකොට ඒ නිසා දැන් අපි මෙතන ගන්න යන්නේ මේ විද්‍යා ඒ පවතින ප්‍රත්‍ය මොකද රූපේ වගේ විස්තර කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා රූප භූමියේ මෙන්න මෙහෙම රූප කොටස් ටිකක් තියෙනවා. ඒවා තමයි මෙන්න මේ රූප කියලා අපිට මහ භූත හා උපාදාය රූප කියනවා කියනවා. එනිසා අපි මම කියන්නේ මම අර්ථ ගන්න හැම වෙලාවෙම. කෙලේ බුදුරජාණන් වහන්සේ අද අපිට ධර්මයේ පෙළ විතර.
එතකොට
තව කෙනෙක් නෙවෙයි.
ඔව්.
පෙළ අරගෙන මේ පෙළට කොහොමද මගේ අර්ථය ගැලපෙන්නේ කියලා බලන්න. මේක මම කොහොමද මේ
අතේරුම්
ගත්තා. ආ, එලතනුව මම මේක තේරුම් ගත්තා. කියලා බලනවා නිසා මගේ අර්ථයට දෙල ගැලපෙනවද කියලා බලන්නේ
නැහැ. ඒක එන්නම වෙන්නේ.
ඒ නිසා දැන් අපිට අර්ථය ගන්න වෙනවා මේ මාත්‍ය. එලේ පෙන්නවා මෙහෙම රූප ටිකක් තියෙනවා කියලා. මේ පත්‍යෙන් උපදින ඉතුරු නැති නිරුද්ධ වෙනවා. ඒ නිසා අපිට දැන් අපි ගත්තු අර්ථයට මේක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි මේක තමයි අර්ථ ගන්න වෙනවා.
ඔව්. අපි ගන්න එකට ගැළපුණක් නැතත් තරකින් ගන්න වෙනවා. ඒ මට්ටමින් හොයන්න ඕනේ.
ඔව් ඒ මට්ටමින්.
අපි ගත්ත එකට ගැළපෙන්නත් පුළුවන් නොගැළපෙන්නත්
පුළුවන්.
හැබැයි පෙළ පෙළ මත තමයි අපිට මේක හොයන්න වෙන්නේ. ඔව් ඒක ඉදගෙන තමයි වාත්
වෙන්නේ. අන්න ඒ නිසා තමයි එතනින් ගන්න තමයි මම කියන්නේ. රූප භූමියේ මේ
අබහන්සේ කියන එක පැහැදිලි. يعني දැන් මම තේරුම් ගත්ත එක තිබුණ දැන් රූප භූමියේ චක්කායතනයි සෝතායතනයි තියෙනවා. එතකොට අපි ඒව ගැන ඉගෙනගෙන තියෙනවා. චක්කායතන ඔතෙන් ඉගෙනගෙන තියෙනවා. ඇහැ කියන එකේදී චක්කු ප්‍රසාදේ තියෙනවා. ඊළඟට ඒකට ආරම්භණයක් තියෙනවා. එතකොට ප්‍රසාද ගැන වෙනම ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රසාදේ අනිවාර්යෙන් අර දසකර්මලා. ඒක ප්‍රමහා ධාතුයි. يعني රූප මට්ටම. අජ්ජතායතන රූපයි බහිද්දායතන රූපයි කියන මට්ටමෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක ඒ පෙරෙන් දැනගත්තා. දැන් අපිට දැන් මම හොයන පැත්ත තමයි මේ ටික හරියි. ඊළඟට දැන් බුදුපජානන් වහන්සේ පෙන්නනවානේ දැන් රූපයේ පිරිසිඳ දකින්නවා. ඒකට ආයතන පැත්තෙන් ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න කියලා දැන් ඉස්සෙල්ලා රූපය ගැන විස්තර කරනවා. ඒ විස්තර කිරීමයි ඊළඟට දැන් රූපේ පිරිසිඳ දැක්කහම එන අවබෝධය කියන එක. දැන් ඔය ටිකම දැන් කායන උපස්සනාව දැන් පටන් ගන්න කෙනා අවබෝධයෙන් කලින්නේ ආයන වස්න අවසන් වෙනකොට යම් කෙසේ අවබෝධයක් එන්න ඕනනේ. ඒකට අර පටන් ගන්න මට්ටමයි ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ මට්ටමයි වෙනස්. දැන් මම දකින්නේ දැන් ගොඩ බුදුරජාණන් වහන්සේ ධහම දීලා තියෙන්නේ ඇත්තටම පෘථග්ජනය. එයා ඉන්න දෘෂ්ටි ටිකේ ඉඳන් ටික ටික මේවා කැඩිලා ඇත්ත දකින මට්ටමට එන්න. ඒකට පෙළට ගැලපුවාම තියෙන જાති තියෙනවනේ. ඒ කාණුව තමයි අපිට වෙයි තින් කරන්නේ. දලා අවබෝධයක් ගන්න හරි ගන්න තියෙන්නේ. දැන් ඔබවන්ත කියපු එක හරි. ඒක ගැටලුවක් නෑ. හැබැයි එතන දැන් මම කියන්නේ දැන් මූලික මට්ටමේදී අපි ඇහැ හැදිලා තියෙන හැටි නැත්නම් චක්ක ප්‍රසාදී හැදිලා තියෙන හැටි රූපේ හැදිලා තියෙන හැටි විස්තර කරද්දී ඔය කතාව හරි. හැබැයි මේක දීලා තියෙන්නේ ඒ මට්ටමේ ඉඳන් යම්කිසි අවබෝධයකට යන්නේ. මේක යොදාගෙන ඒ අවබෝධය ආවට පස්සේ තියෙන්නේ ඔකමද කියන එක අපිට හොයන්න තියෙනවා පෙළට අන්න.
දැන් ඒක
දැන් එතෙන්දි මම දකිනවා දැන් රූපය මේ බුදුරජාණන් වහන්සේ රූපය පිළිසිඳ දකින්න කියලා තියෙනම රූපය ඉක්මවා යන සංකල්පය කියලා බලතිය. හරි. සත්‍යගතානි ගත්තොත්තර කියනවනේ රූප ගැන අජත්තව බලන්න බහිද්දව බලන්න. හරි. ඉති අජත්ත ආකාරය කායික ශරීරය කියනවම තියනනේ බහිද්දවා ඊළඟට අජත්ත බහිද්දවා ඔහම ගිහිල්ලා ඒකේ අර කියනවනේ මේකේ ඊළඟට කියන්නේ මොනවද කියන්නේ
සමුදේ ධම්ම
සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සංවේ වය ධම්මානුපස්සීව විහෙරතිව ඉඳලා ඊළඟට කියනවනේ ප්‍රතිඵල ටික නචකින්ච ලෝකේ විපාදියති කියන එක එක අනිසිතෝච විහෙරති කියන එක එක හරි ඔන්න ඔය මට්ටමේදිත් මේ කියන කතා ටිකමද අවබෝධය ආපු කෙනාට තියෙන්නේ කියන එක ඔන්න ඔතනයි මම ප්‍රශ්න කරන්නේ පටන් ගන්න මට්ටමේදී ඕක හරි සාමාන්‍ය කෙනා රූපේ කිව්වොත් රූපේ හැදිලා තියෙන වෙනම එහෙනම් විස්තරයක් අවශ්‍යයි හැබැයි මන් දකින්නේ ඒ විස්තරේ දීලා තියෙන එයාගේ යම් කෙසේ කෙලස් මට්ටමක් තියෙනා ඒ ටිකෙන් මිදෙන්න උදව් වෙනවා. දැන් අපි ඒ කායනපසනාවේ භාවනා ටික ගන්නකොටත් නිකන් දැන් අපි ශරීරයක් තියනවා කියන පිළිගන්න කෙනාට බලන්න කියනවා මේක නෑ මෙතන තියෙන්නේ මේ කොටස් වල. දෙතිස් කොට. කෙස්ලොම් නියද සම්මස්නහ. දැන් ඒක දීලා තියෙන්නේ මොකටද? ශරීර සංඥාවෙන් මිදීම සඳහා. හරි ඒක දැන් මේ මට්ටමේ මානසිකත්වයට ඒක ඇත්ත. ඒ බොරු කියන්න බෑ.
ඔව්.
ශරීරයක් කිව්වොත් එහෙම කොටස් ටික දකින්න පුළුවන්. හරි. හැබැයි ඒක මේ මට්ටමේ කෙලස් වලටයි ඒක තියෙන්නේ. දැන් අපි ඔතනින් එහාට තව ටිකක් දැන් ඔබවහන්සේ කියන මට්ටමට ගිය කෙනෙකුට අපි හිතමු සතර මහා ධාතු වගේ තියෙනවා.
ඔව්.
එයාට මේ කෙස්ලොම්නියද තියෙනවා කියන එක එයාට ඒ කෙලස් මට්ටමට ඒක යෙදෙන්නේ නැහැ. දැන් එයාගේ අර කෙලස් ටික තුනී වෙලා. තේරුණාද?
ඔව්.
දැන් මුලම මට්ටම ශරීරයක් තියෙනවා කියන එක. ඒත් අපි හිතුව දෙතිස් කුණක භාවනාව වඩ වඩා හිටිය කෙනාට දැන් ඔන්න ටිකක් ඒකේ අවබෝධය එනකොට ශරීර සංඥාවෙන් ඉවත් වෙනවා. දැන් එයාට ශරීරය ගැන කියන කතාව දැන් අදාළ නැහැ. අය ප්‍රත්‍යඥයට අදාළයි. එතකොට දැන් ඊළඟට දෙතිස් කුණපෙන් සතර මහා ධාතු ධාතු මනසිකාරයට ගිය කෙනාට කෙස්ලොම් නියදක් කියන ඒවත් ඒ අදාළ නැහැ දැන්. මේ අවබෝධය ආවට පස්සේ. දැන් යාට තියෙන්නේ සතර මහා ධාතු ගැන කතා. ඔය වගේ මම දකිනවා ඔකේ තව මට්ටමක් තියෙනවා. ඒක තමයි මම ලෝකෝත්තර මට්ටම. සතර මහා ධාතු මට්ටමක් මම දකින්නේ තාම ලෝකෙට අයිති. ඒක සතර මහා ධාතුෙත් තියෙනවා ඒකෙත් සතර මහා ධාතු මොකද්ද? ඕකේ සමුදය මොකද්ද? ඕකේ නිරෝධය මොකද්ද කියලා කතාව. අතනින් අර එක එකෙන් අඩු වෙලා ආවමදී. සතර මහා ධාතුෙත් ඇත්ත දකින්න මට්ටම තමයි ඇත්තටම රූපයේ ඉක්මවා යන මට්ටම. සතර මහා ධාතුවට අහු වෙලා තියෙන්නේ තාම රූපේ. හැබැයි ඒක එක මට්ටමක කෙලස් මට්ටමකට තියෙන එකක් මිසක් ඒ කෙලස් මට්ටම දුරු වුණාම ඒ කතාව අදාළ නැහැ. ඒක ගැන අවබෝධයක් ගන්න තමයි මම අර එක පැත්තකින් කාම රූප අරූප පැත්තෙන් ටික ටික අර පෙන්වන්න හැදී. ඉතින් මේ 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 කතා වැරදි නෙවෙයි. හැබැයි ඒවා ගැලපෙන්නේ ඒ මට්ටමේ කෙලස් දෙන මට්ටමට ඒක හරි කියන්නේ. ඒකට අපි රූපයක් ගැන කතා කරනවා නම් ඒ රූපය හැදිලා තියෙන්නේ කොහොමද කියලා කතා කරනවා නම් ඒකට අදාළ මොනවාම හරි බාහිරෙන් කතා කරනවා නම් ඒ බාහිර රූපයක් තියනවා කියන මට්ටමේ ඉන්න කෙනාට ඒ ටික හරි ඒක බොරුවක් නෙවෙයි. හැබැයි ඕක නියමම ඇත්තක් නෙමෙයි අර ඒ ලෝකෝත්තර දර්ශනයේ ප්‍රබලම දෙයක් නේ. අවබෝධය ආවම අර ඔබන්සිය නැචකින්ච ලෝකේ උපාදීයති මට්ටමට ආවම අනිසිතෝච විහෙරති මට්ටමට ආවම මම දකින්නේ මේ මට්ටමේ කතා යෙදෙන්නේ නැහැ කියලා. ඊට කලින් ඒ භාවනා කිරීම සඳහා ගන්න පස්සනා වැඩිම සඳහා අවශ්‍යයි.
නෑ අපි මේ වගේම දැන් ඔය සියල්ල කරගෙන ඇවිල්ලා අවබෝධය කරලා රහත් වුණා.
ඔව්.
රහතන් වහන්සේ කියන තැන ඒ රහතන් වහන්සේට උපදින චක්කු විඥාන සෝත විඥානය කතා කරන්නේ දියොත්.
දියොත් ඒ අපේ කෙලස් මට්ටමේ නැත්නම් ගැලපෙන මට්ටමට අපි කතා කරනවා මිසක්.
ඔව්.
අන්න ඒක මම මේ කියන්නේ.
කතා කරනවා මිසක් එතෙන්ද කියන්නේ.
අර මට්ටම නෙමෙයි. රහතන් වහන්සේ මට්ටම නෙමෙයි. අපි කාම භූමියේ මට්ටමින් අපි රහතන් වහන්සේ ගැන කතා කළොත් රූප ගැන දාලා කතා කරන්න වෙනවා.
නෑ
එහෙම නෙමෙයි. දැන් අපි බැරි වෙලාවත් මම කියන්නේ. රූපාවචර හරි අරූපාවචර ලෝකයක ඉඳන් රහතන් වහන්සේ ගැන කතා කරන්න ගියොත් මේ කියන මට්ටමින් නෙමෙයි අපි කතා කරන්නේ. මොකද එතෙහි ඒව ගෝචර නැහැ වෙයි දෙන්නේ.
යදෙන්නේ නැහැ කියන
කතාවෙන් නැහැ කියන එක කියලා හරියන්නේ නැහැ. යදෙන්නේ නැහැ. එහෙමයි. එතන තමයි
වරදින්නේ. ඒ කියන්නේ තියනවා යදෙන්නේ නැහැ කියන එකෙන් කතා කරන්න බෑ කියලා අපිට ඒක අයින් කරලා හරියන්නේ.
ඒ යදෙන්නේ නැහැ කියන එක මම කියන්නේ ඒක අදාළ නැහැ. අදාළ නැහැ කියන්නේ
එතන සත්‍ය වශයෙන් ධර්මයක් පවතිනවා. ඒකත් නේ කියන්නේ. ඒක අදාළ නැහැ කියලා පැත්තකින් දාලා බෑ. මම කියන්නේ මාත්‍යමය බුදුරජාණන් වහන්සේ පවතින ඇත්ත දෙන්න ඒ ඇත්ත කෙරෙහි ඇති වෙන කෙලෙස් මට්ටම් මත භූමිකය
කෙලෙස් මට්ටම් මත
භූමිකය බුදුරජාණන් වහන්සේ පෙන්වා දැන් සතර මහා ධාතු කියනක පොතෙන්වත් එකයි ඒකේ කෙලෙස් මට්ටම් මුකුත් පෙන්වන්න බෑ ධාතු යම් ආහාරය නිසා ඍතු නිසා කර්ම නිසා පඩවිය අපෝ තේජෝ ආදී මේ ධාතු රූප ටිකක් උපදිනවා මේ රූප ටිකේ කෙලෙස් මුකුත් නෑ නමුත් මේ රූපේ අරමුණ වෙලා යම් ආකාරයකින් කෙලස් උපදිනුත් ඒක දිනන කාම භූමිය. මේ රූපේ අපිට යම් ආකාරයකින් වෙන රූප භූමිය කියන මෙහෙම කියනවා. එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ භූමිතෙන් මේ පස්සේ පරමාර්ථ වශයෙන් ප්‍රත්‍යයෙන් උපදින ධර්ම ටික කියනවා දැන්. අභිධර්මයේ ගත්තම අභිධර්ම ටිකේ පරමාර්ථ ධර්ම ටිකයි කියනවා. මේ පරමාර්ථ ධර්ම ටික භූමිය වලට යෙදෙන්න කොහොමද කියලා ඊට පස්සේ. කාම භූමියෙන් යන්නේ රූප භූමියෙන් එතකොට අපිට රහතන් වහන්සේ කියලා එතන අපිට චක්කු විඥානයක් උපදිනවා සෝත විඥානයක් උපදිනවා ඒ විඥානේ ඉපදුනේ කොහොමද කියන එක කතා කරන්නයි කියන්නේ ඒ විඥානේ පිළිබඳව ඒ විඥානේ ඉපදුනේ කොහොමද කියලා කෙනෙක් අහුවොත් අපිට කියන්න වෙනවා එතන මෙන්න මේම සෝතප්‍රමේනේ සෝත විඥානය මෙන්න මේ විදිහට තියෙන සෝත ප්‍රසාදයක් තියෙනවා ඒක පුද්ගලයෙකුගේ තියෙන එකක් නෙවෙයි ඒ ප්‍රත්‍යයෙන්ම තියෙන සෝත ප්‍රසාදයක් තියෙනවා ඒ සෝත ප්‍රසාදයට සබ්ද රූපකේ තියෙන නිසා සෝත විඥානය උපදින. එතකොට මේකේ කෙලෙස් මට්ටම් භූමි මට්ටම් මුදුත් නැහැ. සබ්දේ නිසා සෝත විඥානය උපදිනවා වගේ එතන තියෙන ධර්ම ටික ඒ නිසා තමයි පිටිකයක් දැනගන්න
ඒ පෙන්නන්න පුළුවන් දැන් සෝත විඥානය හරි චක්කු විඥානය හරි උපදිනවා කියන්න පුළුවන් අපිට දැන් මේ දැන් රූපාවචර මට්ටමේ මේක උපදිනවා ඒක උපදින්න මෙහෙමයි.
ඔව්.
හැබැයි එතෙන්දි අපිට කියන්න බෑනේ අපිට කාය විඥානයක් උපදිනවා කතාවක් යෙදෙන්නේ නැහැනේ. මොකද රූපාවචර භ්‍රම ලෝකේ කාය විඥානය උපදින්න කියන්නේ නැහැ. එතකොට අපි එතන කතා කරන්න ගියොත් කාය විඤ්ඤාණය උපදින්න හේතු ටික. ඔව්. කයක් තියෙන්න ඕන, ඒකට ස්පර්ශ වෙන්න අරමුණක් තියෙන්න ඕන. ඒ හින්දායි කාය විඤ්ඤාණය උපදින්නේ කියන එක. කාය විඤ්ඤාණය කවදාවත් උපදින් නැති තැනකට. අදාළ නැහැ. මම අදාළ නැහැ කියන්නේ ඒකයි. ඒක එතන යෙදෙන්නේ නැහැ.
නෑ එතන අපිට කියන්න වෙන්නේ එතන මෙහෙමයි මේ කාය විඤ්ඤාණය උපදින් නැත්තේ
කියලා. ඒ පැත්ත. ඒ නැත්තේ කියන්න ගියත් අහුවෙනවා. ඒක තමයි මම අර අත්ති දෙක කිව්වේ.
නෑ නෑ.
මොකද ඒක එතනට අදාළ නෑ. අදාළ නෑ කියන්නේ එතන කිසිම දිනක ඉපදිලත් නෑ, උපදින්නෙත් නෑ. අනාගතේ උපදින්න හැකියාවකුත් නෑ. මොකද ඒක ධර්මතාවයන්.
එතකොට
අපි රූපාවචර කියනකොට කාය ආයතනේ නෑ කියලාද කියන්නේ? කියනවනේ. පෙළේ
තියනවනේ.
අපිට ඕක වෙනස් කරන්න බෑ ඒ කියන්නේ. පෙළෙන් ගත්තොත්. ඔව්. එතකොට අපි ඉපදුනොත් මෙහෙමයි කියලා ඉතින් කෙනෙකුට කතා කරන්න පුළුවන්. මං කියන්නේ උපදින්නෙත් නැත්නම්, අතීතේ ඉපදිලත් නැත්නම්, දැන් උපදින්නෙත් නැත්නම්, අනාගතෙත් උපදින්නේ නැත්නම්. ඕක අදාළ නැහැ කියනකොට. ඒ භූමි. ආයතනෙට සම්බන්ධ කිසිම දෙයක් ඔතෙන්ට අදාළ නැහැ. හැබැයි අභාංශ කියපු අර කතාව හරි. ඒ කියන්නේ සෝත චක්කු සෝත තියෙන හින්දා ඒව ගැන කතා කරන්න පුළුවන්. මං කියන්නේ මේ එතෙන්දී කය ගැනවත් මේ දිව ගැනවත් නාසය ගැනවත් කිසිම කතාවක් එතෙන්ට ඒ මට තියෙන වචනේ තමයි ඔබ යෙදෙන්නේ නැහැ එනවන් දන්නේ නැහැ වචනයක් කියන්නේ ඒ කියන්නේ ඒ කදින් නැති ධර්මතාවය ඒ කියන්නේ නිරුද්ධ නූපදී
අපි එතන දැන් මාත්‍ය අපි කියන
ඒකලස්ම
බ්‍රහ්මයා කියන බ්‍රහ්මයා නොදන්න කෙනෙකුට. බ්‍රහ්මයා නොදන්න කෙනෙකුට බ්‍රහ්මයා ගැන පැහැදිලි කරලා දෙන්නේ කියන. එතකොට කියන්නේ මේක තමයි. ඇති හා නැති ආයතන කියලා තමයි යාට පැහැදිලි කරන්නේ. අර අදාළ නැති ටික අපි කතා කරලත් වැඩක් නැහැ කියලා ඒ වගේ දැනුම කියන්න බෑ.
ඒක තමයි. එතන උත්තරයක් දෙන්න බෑ. ඒ කියන්නේ අපි දැන් බ්‍රහ්මයා නොදන්න කෙනා අපිට තමයි මාත්‍යාවයි කියලා. එතකොට අපිට විස්තර කරන්න වෙන්නේ මේ මහත්යට ගෝචර මට්ටමේ බ්‍රහ්මයාගේ මට්ටමේ නෙවෙයි
නේ. එහෙම කිව්වොත් බෑ. අපිට කියන්නේ වෙන්නේ මේ මහත්ය දැනගත්තත් නොදැනගත්. එතන තියෙන ඇත්තයි අපිට කියන්නේ. මෙයා දැනගන්න එක නෙවෙයි. මෙයාගේ කෙලෙස් මට්ටමින් කිව්වොත් අපි ඇත්ත නෙවෙයි කියන්නේ. එතන තියෙන මට්ටම. මං කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ දෙන්නේ එතන කියලා. ඒ සඳහායි අපි යන්නේ. එතකොට අපිට මම අර ඉස්සරලා කියන මාත්‍ය මේ මම කියන්නේ දැන් අපිට සුතමේ යනවානේ යම් දැනුම කොටසක් ඇහෙනවා කියන්නේ. එතකොට අපිට අන්තිමේට මේ සුතමේ ඥානීය, චින්තාමේ ඥානීය, භවනාමේ ඥානීය කියලා දැනට යනකොට සුතමේ ඥානීය ඇහිච්ච කොටස වෙනස් වෙන්න බෑ. තේරුණා. එතකොට සුතමේ ඥානීය
ඇහිච්ච කොටස වෙනස් වෙන්නේ අපි අවබෝධ කරපු පැත්ත වෙනස් වෙන්න පුළුවන්.
නෑ නෑ. අවබෝධ වෙන්නේ මේක දැන් මේ දැනගත්තු දේ එතනදී අපි දන්නේ සුතමේ ඥානය. ඒ කියන්නේ ඒක අවබෝධයක් නෙවෙයි.
අවබෝධයක් නෙමෙයි. දැනගත්තු දෙයක් තියෙනවනේ.
දැනුමක්.
ඔව්. ඒ දැනුම අන්න ඒක දැන් චින්තාමය පැත්තේදී භාවනාමය පැත්තේදී ඒකේ වෙනසක් වෙන්න පුළුවන්.
වෙනසක් වෙන්නේ නුවණේ විතරයි.
නුවණ. ඒක තමයි. ඒ කියන්නේ කලින් දැනගත්තු එකට වඩා සමහර විට නෑ. ඕකෙන් අදහස් කළේ ඊට වඩා වෙනස් දෙයක් කියලා එන්න පුළුවන්.
එන්න පුළුවන්. වෙනස් දෙයක්.
ආපු සම්බ්ද ටිකේ වෙනසක් නෙවෙයි.
නෑ නෑ. ධර්ම ටිකේ හැම.
ඒ ධර්මයේ දැක්ක විදිහේ
ඔව් ඒ අවබෝධය.
අවබෝධ වෙනසක් වෙන්න පුළුවන්. ඒකම නේ අවස්ථාව
තියෙන්නේ. ඒක. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වුවොත් ඒ බුද්ධලයට අදාළ ටික නෙවෙයි ඒක. එළින්ම අපි කියමු නිවන දක්වා මගක් පෙන්වනවා කියන්නේ. එයාට හැම වෙලාවෙම පියාගේ ඉන්න තැනින් පටන් ගන්න.
අන්න හරි. ඉන්න තැනින් පටන්.
පටන්.
එතන ඉඳන්
එයා නිවන දක්වාම මේ රූපෙන් මිදෙන්න මඟ පෙන්නනවා.
ඔව්.
මඟ පෙන්නනවා. එතකොට එයාට රූපෙන් මිදෙන්න මඟ පෙන්නනකොට එයා මිදුණු රූපේ ගැන කතා කරොත් අපිට ඒක නම් අපි දුක ගැන කතා කරනවා.
ඔව්. එතකොට කියන්න වෙනවා මේ කෙලස් මට්ටමේදී මෙහෙම රූපය.
ඔව්.
මිදුණ මට්ටම නෙවෙයි. ඒ කෙලස් නොයදෙන මට්ටමේදී කතාව නෙවෙයි. ඒ කාලෙ මෙන්න මෙහෙම රූපයක් තිබුණා ඒකේ தත් මෙහෙමයි කියලා ඕනනම් විස්තර කරන්න පුළුවන්. හැබැයි රූපෙන් මිදුණ මට්ටමේ. ඔව් ඕක මං ගන්නෙම සයින්ස් දා අපිට උඩ ඒ වචන වලට වඩා උපමාවකින් ගත්තොත් අර අපි හිතමු අර මුලා වෙලා ඉන්න මට්ටමයි නැති මට්ටමයි ගන්න මං ගන්නෙ අර බල්ලගේ උපමාවමයි. වතුරට එබෙන බල්ලා. ඔව්. වතුරට එබෙන බල්ලාට බල්ලෙක් ඉන්නවමනේ.
ඔව්.
වතුරේ. ඔව්. එතකොට ඒ මට්ටමේදී උට බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මිදුණ දවසට ඒ බල්ලා ගැන ඕනනම් කතා කරන්න පුළුවන්. හැබැයි කියන්න වෙන්නේ මම මුලා වෙලා ඉද්දි මෙන්න මේව බල්ලෙක්ව දැකලා තිබුණා ඒ බල්ලා වෙනවායි.
ඔව්.
ඒ දැන් ඕක පිහිටන්නේ. හ්ම්. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ ඒක රූපෙ මිදුණට පස්සේ අර කතා කියන්න වෙන්නේ මේ කෙලෙස් වට්ටමේදී මෙහෙමයි කියනවා මිස. හ්ම්. තියෙන රූපයක් කියලා කියන්න ගියොත් එතන අඩුවක් තියෙනවා. ඔය තියෙන ඇත්ත தත්ත්වෙ මෙහෙමයි කියලා කියන්න ගියොත් එතන ඒකේ අඩුවක් තියෙනවා. ඔන්න ඔය කතාව මේ කියන්නේ. ඒ කියන්නේ පටන් ගන්න කෙනාට රූපේ විස්තර කරන්න වෙනවා. එයා ඉන්න මට්ටමට. නැත්නම් එයාට තේරෙන්නේ නැහැ ගෝචර නැහැ. හැබැයි ඒකේ අවබෝධය එන්න එන්න. අපි අනිත් අන්තේ කියන්නේ දෙලවර බලන්නේ රූපෙන් මුදුන දවසේ. එදාට අර කතා කරන මට්ටමමයි ඔය තියෙන ඇත්ත කියන එක නිවැරදි යෝ
නෑ නෑ ඒ එයා දන්න මට්ටම වෙන ඒක නෙවෙයි මම
දැන් අපි දන්න මට්ටමයි ඔය දැන් පවතින මට්ටම මේකමයි කියලා සත්‍ය මේකමයි කියලා අපි අර මූලික මට්ටමින් කියන්න ගියෝ එතන අඩුවක් තියෙනවා කියන එක දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මට පේනවා බුදුරජාණන් වහන්සේ රූපය ගැන විස්තර කරලා තියෙනවා ගොඩාක්.
ඔව්.
හැබැයි ඔක පටන් ගත්තේ රූපේ විශ්වාස කරන එකෙන්. රූපේ බාර ගන්න. රූප අපේ ඇත්ත දකින්න උදව් වෙන්නයි මේ ටික විස්තර කරන්නේ. දැන් ඒ විස්තර කිරීම ඒකමයි සත්‍ය කියලා රූපෙන් මිදුන මට්ටමේදී කියන්න ගියොත් උතර මේ දෙලකම ගැලපෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒක නැති මූලිකව කාට හරි කියපු දැන් ඒක මම දකින්නේ අර දැන් අර රැවටිලා ඉන්න බල්ලාට බල්ලාගේ මිදෙන මුලින් අපි ටිකක් කියනවනේ. ඒක එතන කියන්න පුළුවන් ඉස්සෙල්ලම මූ දැන් තරහරම් පුරනින්ද තරහ අඩු කරන්න දෙයක්
තියෙනවා. දෙයක් තියෙනවා.
අනේ ඒක තමයි. එතෙන්දී අපි කියන්නේ හරි බල්ලෙක් පිටියට කමන්නේ නැහැ. ඔය බල්ලා එක්කෝ වෙනස් වෙලා යනවා වයසට යනවා මැරෙන බල්ලෙක් නේ. කියලා මොකක් හරි ඒක උපක්‍රමයක් නේ දෙන්නේ. මේ තරහ අඩු කරන්න. හරි. ඒකේ ඒකේ උදව්වක් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි ඔය ඇත්තත් නෙවෙයි.
නෑ ඒක
හරියට ඒ අන්නේ ඒ වගේ දෙයක් මම දකින්නේ මම අර ඉස්සලා කාන්වසනායි භාවනාවලත් මම දකින්නේ ශරීරයේ තියනවා කියන මට්ටමේ ඉන්න කෙනාට අපි එකපාරම පොතන් සතර මහා ධාතු කියන්නේ නැහැ නෑ ඉස්සලා ඔකේ කෙස්ලොම් නේද නැත්නම් ඔය පිළිකුලයි අසුබේ වෙනවා ඒක ඒ කියන්නේ එහෙම කිව්වා කියලා මේකමයි සත්‍ය කියලා එතෙන්දී අර අහෝ සතරවා ධාතු කට්ටවට අම්කේටාට ඕක කිව්වට එයාට ඒක ඇත්තක් නෙමෙයිනේ බොරුවකුත් නෙමෙයි අර කෙලස් මට්ටමට. හැබැයි දැන් අර රහතන් වහන්සේම ඔය සඳහන් වෙන්නේ දැන් අර පිළිකුලේ පිළිකුල දකින්න. ඊළඟට පිළිකුලේ අපිළිකුල. ඊළඟට ඔය දෙකවත් නැති වෙනවා. ඔහොමම තියනනේ අවබෝධයක. එතකොට අර ඒ අවබෝධයට ආපු කෙනාට අර කතා කියන්න වෙන්නේ අර මට්ටමේදී මෙහෙම. හැබැයි ඒක ඇත්තමත්ත ඕක කියන්න ගියොත් ඔතන මේ ඒ වරත් ගත්තා නේද? එතන දෙලට ගැලපෙන්නේ නැති.
ඒක උඩ මම තැබිද්දී. කීමේ අඩුවක් වෙලා නේද? එයාට කීමේ අඩුවක්
වෙලා. කීමේ
ඒකෙන් සෝමනස ඔතන තියෙන දැන් මේ මහත්තයා කියන්නේ දැන් අවබෝධ වුණ කෙනෙක්ට රූපේ දකින්නේ නැහැ කියන එකද ඒ කියන්නේ? එතකොට දැන් අවබෝධ වුණා කියන්නේ සෝමනස ඔය දැන් ධාතු විදිහට ඇත්ත ඇති හැටියෙන් දැක්ක කියන එක ධාතු උපාදාය රූප ඒ විදිහටම දකින්න එකනේ අර අවබෝධ වුණ කෙනාට මේ හරියට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණා. එතකොට එතෙන්දී රූපය කියලා කියන එක විදිහට නෙමෙයි ධාතු විදිහට ඇත්ත විදිහට දකිනවා. නමුත් ඒක තමයි මේ මේ ප්‍රඥප්තියේදී රූපය විදිහට පනෝගෙන තින්න එක මේ ඇත්ත වශයෙන් තින්නේ මේ ධාතු විදිහට කියන එක නේද අවබෝධ වුණා. ඔව්
දැන් මම කියන්න හදන ඇත්ත වශයෙන් තියනවා කියන කතාව ඇත්තම මේකමයි.
ඔව්
කියන කතාව අපි තැන් තැන් වල ඒවා අරගෙන කියන්න හොඳ නෑ. මොකද ඒක එක එක මානසික මට්ටම් වලට ඇත්තක් තියෙනවා. ඒ මට්ටමට. ඒක ඇත්තම ඇත්ත නෙවෙයි.
අන්න එතන තමයි අල්ලගන්න. පොඩ්ඩක්. මාර්ගය කියන්නේ. භාගක දේශනාවක්. භාගක දේශනාවේ පරිපූර්ණ දේශනාවක් කරොත් උන්වහන්සේගේ දේශනාවේ මුල ඉඳන් අරගෙනමක බුදු පිළිතුරු කියනවා. දැන් මෙයාට සුතමේ ඥානෙ ලැබෙන්නේ. සුතමේ ඥානෙ. රූපේ පිළිබඳ රූපේ මෙන්න රූපේ කියන්නේ මෙන්න මොනවාද? කසමංචාවසු රූප. චතුර්මංච මහභූත උපාදාය රූපම් කියන රූපේ.
චත්තාරෝ.
චත්තාරෝ මහභූත උපාදාය රූපම් කියලා රූපේ වෙයි. ඊට පස්සේ කියනවා ආනන්දේ රූපය කියන එකක් නෙවෙයි මේ මේ ප්‍රත්‍යයෙන් උපදිනවා විරුද්ධ ඉතින් නැති වෙන්නේ ඊට පස්සේ කියනවා මානෙ නබලට මේ රූපයෙන් මිදෙන්න මේකේ නිරෝධය රූපේ නිරෝධය ප්‍රත්‍යක්ෂ දැන් නබල ඉන්නේ රූපේ ඇති බව සතර මහා ධාතු ඇතුළේ තියෙන සත්පුද්ගල භාවයෙන් හරි තියෙන රූපේ කුයි දකි ඒ නිසා කියනවා මේ ධාතුවේ නිරෝධය දැක්කේ එතකොට ඒක නුවණ වණකින් මේ ධාතුවේ නිරෝධය දකින්න කියලා කියනවා. කියලා ඒක උඩ ධාතුවේ රූපේ ඇත්ත කියනවා. ප්‍රත්‍යයෙන් හටගෙන පෙරණොතිදීම මේ ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවාද? චත්තාරෝච මහා භූතං උපාදාය රූපං කියන ඔන්න ඔය විදිහ දැන් කියනවා. දැන් ඒ කිව්වේ එයාගේ මට්ටම
හටගෙන ඉතුරු
නැතුවම නිරුද්ධ වෙන රූපයක් පිළිබඳව කිව්වේ එයාගේ මට්ටමෙට තියෙන රූපයක් නෙවෙයි. එයාගේ මට්ටමේ රහතන් වහන්සේ වේවා බ්‍රහ්ම ලෝකයේ වේවා ධිරේ වේවා කොතනක් රූපයක් ඇයි කියලා. එතකොට අපි අවබෝධයක් කරා යනකොට එයාගේ මට්ටමේ ඉඳන් දැන් යන්නේ. එයාගේ මට්ටමේ ඉඳන් ගියාට අන්තිමට අවබෝධ වෙනකොට එයාගේ අවබෝධය වෙලා තියෙන්නේ කොහොමද මේ පත්යෙන් මේ සතරමාදා උපාදාය රූප උපදිනවා ඒකේ තුන නිරුද්ධ වෙනවා කියලා නිරෝධයට නුවණ
තියෙනවා නිරෝධයට
නුවණ තියෙනවා
ඔව් නිරෝධයට නුවණ කියනකොට
නුවණ තියෙනවා කියනකොට අර විදිහට කිව්වොත් වැරදි මොකද අනිරෝධයට නුවණ කියනවා කියන්නේ ඔතන ගැන රූපය ගැන කතා කරන්නේ අදාළ නැහැ කිව්වොත් වැරදි නිරෝධය කියන එක නුවණ
ඔව් ඒ නුවණේදී
ඔව්
අපි සතර මහා ධාතු තියෙනවමයි ඕකමයි ඇත්ත කියන්න ගියෝ. අනේ ඔය කතාව මම
කියන්නේ.
මෙහෙමයි. දැන් ඔය සතර මහා ධාතු තියෙනවමයි කියන එකේ ඉඳන් කතා කළොත් මේ ටික කොහොමත් ගෝචර වෙන්නේ
නැහැ. මේ තියෙනවද? මහත්මයා මේ තියෙනවද කියලා කියන්නේ මේ ප්‍රත්‍යයෙන් අඩගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අදහසටද තියෙනවද කියලා කියන්නේ? ඒ අදහසටද කියන්නේ?
එතනත කියන කතාව නිසා තමයි මම මේ අර වෙන වචනයක් දැම්මේ මේ ඒ කතාව නෙවෙයි ඒ කතාව නෙමෙයි අපි දැන් ගැඹුරින් මේ කතා
කරන්නේ
ඒ දෘෂ්ටි මත නෙවෙයි
දැන් අපි මේ ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැනත් රූපයක් ගැන කතා කරන්න ගියොත් කියලා
ගන්නවා ඒ කතා කරන එකේ මම කියන්නේ ප්‍රත්‍ය තියනකන් විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන් දරින්නස්සන් සතිය දන්වති කියන කතාව. පටිච්චසමුප්පන්න කතාව. ප්‍රත්‍ය නොවේදුනොත් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඵල නිරෝධය. නිරෝධය කියන්නේ මම අර නැති වුණා කියන කතාව නෙවෙයි.
ඔව්.
උපදින්න.
උපදින්න.
උපදින්න කියන කොට ආයේ ඇත නැත කතාවක් කොහෙත්ම නැහැ. නූප කියන නිරෝධ. නිරෝධ මට්ටමේදී ඔය එකක් ගැනවත් කතා කරන්න බෑ කියන එකට තමයි මම ඉන්නේ. ඵල නිරෝධය. මොකද සමුගයක් ඉදිලා
නැහැ.
අපි නාය චතුරාර්ය සත්‍යයෙන් ගත්තොත් දැන් දුකයි සමුදයයි තියෙද්දි දුක ගැන කතා කරන්න පුළුවන්. දුක නිරෝධය කියන්නේ ඒක උපදින්නේම නැහැ. එහෙම ධර්මතාවයක් නැහැ එතන. නිරෝධය කියන්නේ. ඒ ඔකට තමයි මම අර ඔයාර කැටලෙන හින්දා යෙදෙන්නේ නැහැ කියන වචනයක් ගත්තා. නැත්නම් අදාළ නැහැ. ඒක ඉපදිලා නැහැ. ඉපදින්න හේතු නැහැ. කියන මට්ටම. එතකොට දැන් ඔය දැන් අපි ඔය සතර මහා ධාතුවට එනකන් එනවා. දැන් කායනුපස්සනාවේ ශරීරයේ ඉඳන් ශරීර සංඥාවෙන් මිදෙන්න දෙතිස් කුණු පෙට හිත තියනවා. දෙතිස් කුණු පෙන් මිදෙන්න සතර මහා ධාතුවට හිත තියනවා. ඒවයි ප්‍රයෝජනයක් තියනවා. හැබැයි ඔය සතර මහා ධාතුව කියන එකත් පටිච්ච සමුප්පන්නයි කතාවක් තියෙනවා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ප්‍රත්‍ය යෙදෙනකම් විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන්. ප්‍රත්‍ය නැති වුණ දවසට ඒක යෙදෙන්නේ නැහැ. අර අරක වගේ. තේරුණාද මම අදහස් කරන්නේ? ඒ ප්‍රත්‍ය යෙදෙනකොට තියෙනවා. තියෙනවද නැත්ද දෘෂ්ටි නෙමෙයි. හේතුඵල සම්බන්ධ. අය ප්‍රත්‍ය නොයෙදෙන දවසට නිරෝධයි. එදාට ඇත්ත ඇති හැටි යෝග තියෙනවා කියන කතාවක් ඒක අදාළ නැහැ කියලා කියන්නේ මේ වැරදි නෙවෙයි.
ඔව්.
ඒක හිතන්න තියෙන මට්ටමේදී තියෙනවා. ඒවට හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැත්නම්.
ඔව්.
හිතන්නේ නැත්නම්.
ආ.
හරි. එතෙන්දී අපි නෑ ඇත්ත මොක තියෙනවා කියන විදිහට ඒක මේ අදාළ කතාවක් නෙවෙයි කියන එක. දැන් උතන දැන් පිටට ගැලපෙන්නේ ඕක. එලත් එක්ක කියන්නේ මං කියේ කේවඩ සූත්‍රයේ ඔක පැහැදිලිව කියනවා සතර මහා ධාතු නොපිහිටන දන. නගාදති.
ඔව්. ඒ
නිවන නිවන්ත. නිවනගෙන තමයි මම මේ කතා කරන්නේ. අතරේ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටම කිව්වහම මොකද්ද කියන එකනේ අපි කතා කරන්නේ. කොහෙන්දන්ස? එතකොට එතෙද්දී අපි ඇත්ත වැත්ත කියලා කියන එක නෑ ඔක තමයි මම දැක්කේ මේ දේශනාවම තියෙන්නේ. සාමාන්‍ය කෙනාට රහතන් වහන්සේට බොරුයි කියලා.
ඔව්.
මොසාවක් කියන දරුවතාවයක්
තියෙනවනේ.
ඔය ඔවත් එක්ක අපිට මේ මට්ටමේදී කතා කරද්දී ඒක එහෙම කිව්වට ඔක ඇත්තම ඇත්ත කියන්න ගියොත් ඔතන අඩුවක් වෙනවා. මොකද නිරෝධෙදී ඔය එකක්වත් ඒ කියන්නේ නිවනේදී ඔය යෙදෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම පෙදේ කියනවනේ මේ රහත තාරකා පව.
ඒව
නැහැ කියලා. ඉතින් අපි සතර මහා ධාතුවක් ගැන කතා කරන්නේ කොහොමද?
අපි කතා කරන්නේ අරිහත් ඵලයක් ගැන.
ඔව්. ඒක තමයි මම අපරියාපන්න කියන එකේ කතාව කියලම මේ කතා කරේ. කියන්නේ තුන් භූමියට අයිති ඒවා අපෙන්දි යෙදෙන්නේ නැහැ. යෙදෙන්න බෑ.
කොහොමවත්
යෙදෙන්නේ නැහැ. ලෝක නිරෝධයන්නේ තන කර ලෝක ලෝකයයි ලෝක සමුදයයි. සමුදය ඉතුරු ලැබෙන ප්‍රහාණය වෙලා නම් ඵලයක් ගැන කතා කරන්නේ
දැන් මේ මේවා කියන්න මට මේක උත්තර දෙන්න. දැන් මාර්ගයක් වඩලා රහත් වෙච්ච අපි මොම රහතන් වහන්සේ නේ. මේ රහතන් වහන්සේ කියන තැන මට අරිහත් ඵලයයි. නිවනයි පිළිබඳව කිව්වොත් කොහොමද
වහන්සේ? ඒක තමයි මම කිව්වේ අර දැන් අර සතර මග සතර ඵල කතාව නෙවෙයි. මොකද ඒවා ලෝකෙට අයිතිනේ. හේතු හේතු ප්‍රත්‍යයයි කියන්නේ ලෝකෙටයි තියෙන්නේ සංකතයිනේ සංකතයි පටිච්ච සමුප්පන්නයි ඕ කතා ටික තියෙනවනේ
එතන ඔව් සංකතයි
ඔව් හැබැයි දැන් රහතන් වහන්සේ කියනකොට මම දකින්නේ ඔය හතර නෙවෙයි එතනින් එහාට ගියම
ඔව්
එතකොට මොකද දැන් අර ඵල සිතයි දැන් මොකද මාර්ග සිතයි ඵල සිතයි කියන කතාව නෙවෙයි අකද ඒක සෝවාන් ඵලෙ විදියලා මේවයි තියෙනවා. එතකොට ඒවට අදාළ ධර්මතාව ටිකක් තියෙනවා. හැබැයි මේ සම්පූර්ණ කළාට පස්සේ ඒක අසංකතනේ. ඒ මට්ටමේදී ඒවා අදාළ නැහැ කියන්නේ.
ඒ කියන්නේ දැන් අපි කියමු ජීවත්වන කාම භූමියක රූප භූමියක රහතන් වහන්සේ නම.
ඒ කතා කරන්නේ අපි ඉන්න මට්ටමේ අපිට කතා කරන්නේ. ඒ කියන්නේ කාම භූමිය ඉඳන්නම් කතා කරන්නේ කාම භූමියට අදාළ දේවල් වලින් තමයි දැන් රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. අපි බැරිලා රූප භූමිය හිටියනම් ඒ මට්ටමට භූමියට අදාළ දේවල් වලින් තමයි අපිට රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. අරූපාවචර මට්ටමේ හිටියනම් ඒ මට්ටමේ. මොකද අනිත් ඒවා ඒ මට්ටමේදී ගෝචර නැහැ. මොකද ඒකට අදාළ ආයතන උපදින්න කෙලස් නැති හින්දා කියලා. රහතන් වහන්සේ නමක් බෙදන්න බෑ. හැබැයි අපි ඔය කතා කරන්නේ බෙදලා කියන එක
මම කියන්නේ. මම කියන්නේ රහතන් කොයි භූමියකදී කියලා. අරියස් ඵලයේ කියන්නේ මෙන්න මේම ස්වභාවය.
ඔව්.
අරියස් ඵලයේ කියන්නේ ඒක පොතේ ඉපදුනත් අරියස් ඵලයේ ස්වභාවය එකයි.
ඒ ස්වභාවය එකයි මේ තුන් භූමියටම අයිති වෙන්න බෑ.
අයිති වෙන්න බැරි. ඒක අයිති වෙන්න බැරි ස්වභාවයක් තමයි අරියස් ඵලයේ කියන්නේ. හැබැයි ඒක නිවන නෙවෙයි. අරියස් ඵලයේ කියන්නේ නිරෝධය
කියන්නේ මාර්ගයේ ප්‍රතිඵල.
මාර්ගයේ ප්‍රතිඵලයේ අරියස් ඵලයේ කියන්නේ. ඒ නිසා අරියස් ඵලයේ සංකතයි. එතකොට මේ රහතන් වහන්සේ විද්‍යාමානව කාම භූමියක කටයුතු කරන රහත් වෙලා කෙලස් ප්‍රහීණ කරපු ආශ්‍රස් රහිතක රහතන් වහන්සේ. එහෙම කතා කරන්නේ රහතන් වහන්සේට නිවන පිළිබඳව නිරෝධී ඥානියක් තියෙනවා. නිරෝධී ඥාන. උන්වහන්සේ දැන් අරිහත් ඵලයෙන් අපි රහතන් වහන්සේ කතා කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ අනුපාලිසේස නිර්වාණ ධාතීන් දිනුවන් පස්සේ අපිට නිවනට පත් වෙනවා කියලා කිව්වේ. අනුපතිසේස නිර්වාණ ධාතුව ගැන කතා. ඊට මෙහා අපි කතා කරන ශෝකතිසේස නිර්වාණ ධාතුව. දැන් අපි මේ ශෝකතිසේස නිර්වාණ ධාතුවේ ඉඳන් තමයි රහතන් වහන්සේ පිළිබඳව කතා. එතන රහතන් වහන්සේ කියලා දැන් ස්කන්ධ ධාතුව ආයතන වලින් රහතන් වහන්සේ හඳුනනවා. එතකොට අපිට කියන්නේ අරිහත් ඵලයේ කියන මේ ස්කන්ධ ටිකක් තියෙනවා. මේ ආයතන ටිකක් තියෙනවා. අරිහත් ඵලයේ
ඒ විස්තර කරන්නේ අපිට ගෝචර වෙන මට්ටම.
අන්න ඒක තමයි වැරදි.
ඒ වැරද්දට අහු වෙලා කියලා තමයි මම කියන්නේ.
අපිට ගෝචර වෙන මට්ටමින් කිව්වොත් එතකොට අපි රහතන් වහන්සේ එක එක මට්ටම් වලින් ගත්තානේ. එතකොට මේ ධර්ම වැරදි. බුදුරජාණන් වහන්සේ අරිහත් ඵලය රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරලා හැබැයි අපි දකින විදිහ වැරදිද පුළුවන්. නමුත් මම දකින විදිහ නෙමෙයි දැන් මේ විස්තර කරන්නේ. මට පේන්නේ නෑ රහතන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා රහතන් වහන්සේ කියන්නේ බුදු ආයතනික කියන විස්තර ටිකක් තියෙනවා. මේ දෙකේ කෙලස් කොහේ නේද? පුතේ. එතකොට අපි
අපිට
දැන් ඔබ තේරෙන විදිහ වෙනවා. ඔව්. අපි දැන් මේ අපි සාකච්ඡා කරන්නේම ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මට්ටමනේ. ඔව්. අපේ ගෝචර මට්ටම නෙවෙයි. ඒකට ඒකේ වදන් ඔබ වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ මෙබඳු රහතන් වහන්සේ මෙබඳු ආයතයි ස්කන්ධයි මොනවාද ධාතු
සහිතයි
කියලා මෙහෙම විස්තර කරනවා. ඉතින් මම කියන්නේ බුදුරජාණන් වහන්සේම විස්තර කරලා තියෙනවා රහතන් වහන්සේගේ මෙන්න මෙහෙමයි කියලා ඔය කියන ඒවා නිරෝධ කරලා.
ඒ රහතන් වහන්සේ නෙවෙයි. ඒක නිවන. එතකොට අරියත් ඵලයයි දැන් අපි කියන්නේ.
ඒතන ඔව් ඒ රහතන් වහන්සේ කියලා අපි වෙනම ලෝකෙට අයිති මට්ටමක් ගත්තොත් අර ඉතින් වෙනම කතාවක්.
නෑ ලෝකෙට
අරහත් ඵලය කියන කොට වෙනම කතාවක්.
ඔව්. අරියත් ඵලයයි නිවන. දෙකක්
ඒක පිළිගන්නවනේ නේ අරියස්පලයේ සංකතය. මෙහෙමයි මං එකක් ඔය දැන් අර ධර්මතලේ අර ඔය චිත්තක්ෂණේක කතාවක් නේ ඔය කියන්නේ.
නෑ නෑ එහෙමනේ.
මාර්ගය චිත්තයයි ඵල චිත්තයයි.
නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ස්කන්ධයන්ගේ Nirodha නුවණකින් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කරන වහන්සේ. නුවණකින් ප්‍රත්‍යක්ෂ එතකොට උන්වහන්සේට මේ එක්සැනික කතාවක් නේ උන්වහන්සේට කවදාවත් උපදින් නැති මේ කෙලෙස් මට්ටම් ටික විරුද්ධ වීම නිසා තමයි එතන රහතන් වහන්සේ.
ඔව්. ඔව්. හරියටම. ඔව්.
රහතන් වහන්සේ නමක් කියුවා.
ඔව්.
නමුත් ඒ තියෙන ස්වභාවය අපිට බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතනෙින් පෙන්නන.
ඔව්. පෙන්නන්නේ Nirodha වුණ තත්වයක් ගැන.
ඔව්. Nirodha වුණ තත්වයක් ගැන ඒ Nirodha ගැන රහතන් වහන්සේට කෙලෙස් ප්‍රහීන.
කෙලස් ප්‍රහීණයි කියන්නේ නිරෝධයි කියන එක.
නිරෝධය. එතකොට නිරුද්ධ වුනේ කෙලස් ටික. කෙලස් ටික නිරුද්ධ වුණා. නමුත් දැන් අපි කියන සෝපතිදේශ නිර්වාණ ධාතුව කියන ජීවත් වෙන රහතන් වහන්සේ.
අපි කියන
සම්මුතිය කතා කරන්නේ. එතකොට දැන් ඒ එතන අපිට කතා කරන්න ලැබුත් ස්කන්ධ ධාතුව ආයතනින් එතන පෙන්නනවා.
අය අපිට කතා කරන්න පෙන්නනවා.
අපිට කතා කරන්න නෙවෙයි. රහතන් වහන්සේ කියන තැන ස්වභාවයේ බුදුරන් වහන්සේ පෙන්නනවා එතන අපිට වෙන්නලා දෙන්නේ ස්කන්ධ ධාතු
පෙන්නනවා පෙන්නනවා කියුවට දැන් ඒවයි Nirodhayak පෙන්නපු තැන් කියනවා. දැන් ඔය අපි කියපු දැන් ශරීරය විතරක් නෙවෙයි අපි ඉස්සලත් ගාන්ධ තාරකා පවා Nirodhayi කියන මට්ටමක් පෙන්නනවා.
ඔව්.
ඒක හැබැයි මම දකින්නේ පිරිණයන් පෑවට පස්සේ තත්ත්වයන් නෙවෙයි. ඒ අවබෝධය ලැබුවට පස්සේ
අවබෝධයෙන් බැලුවොත් ඒ පිළිබඳව
නුවණ විද්‍යාව දුරු වුණ දවසට
දවසට
එදාටනේ අපි රහත් වුණා
නේද?
ඉතුරුක් නැතුව මා විද්‍යාව දුරු වුණ දවසට.
ඔව්.
එතකොට අන්නේ නිවන විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඔක අපි දැන් අද තේරුම් අරන් තියලා නෑ මේක පිළිගන්න පැවට පස්සේ ගත්තේ කියලා කියන්න හදනවා මේක තේරුම් කරන්න බැරි හින්දා කියලා මං කියන්නේ. පෙළ පෙළේ තියෙන හින්දා නෙවෙයි. මේක අපට තේරුම් කරන්න අමාරු වෙනද අපි කියනවා නෑ නෑ ඔය தත්ත්වයේ ඉන්නේ පිළිගන්න පැවට පස්සේ. ඒකන අඩුවක් තියනවා කියන එක තමයි මම කියන්නේ. සෝම සෝම
වන්දනා කියනවා. නම නදී නේ.
වෙලාව හරි.
ආ
කොලයි සියතන. ගන්න හොඳයි.